ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
ප්‍රථමයෙන් සිරස්තල. කොරෝනා එන්නත් වැඩපිළිවෙලේ උන්නතිය සඳහා අද ප්‍රාන්ත නායකින් සහ අගමැති අතර සාකච්ඡා. mRNA එන්නත් දේශීයව නිෂ්පාදනයට වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඩොලර් මිලියන 50ක්. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඇමරිකා පොලිස් නිලධාරියා වරදකරු වෙයි. ඇස්ට්‍රාසෙනකා එන්නතෙන් ශ්‍රී ලංකාවෙත් මරණ 3ක්. උත්සව සමයේදී ආසාදිතයනුත් ඉහළට. SBS සිංහල පුවත් සමගින් මම නිපුන දොඩංගොඩ. අද පැවැත්වීමට නියමිත ජාතික කැබිනට් හමුවේදී ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා එන්නත් කරන වැඩසටහන සම්බන්ධයෙන් නැවතත් පරීක්ෂා කෙරෙන අතර ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සහ ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත නායකින් අතර හමුවක්ද සිදුවීමට නියමිතව තිබේ. වයස අවුරුදු 50ට වැඩි ඔස්ට්‍රේලියානුවන් සඳහා කොරෝනා එන්නත් ලබා දීම සම්බන්ධයෙන් සහ එන්නත් කිරීම සඳහා වන විශාල මධ්‍යස්ථාන පිහිටුවීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානයක් යොමු වනු ඇත. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ථාන තුනක වයස අවුරුදු 70ට ඉහළ පිරිස සඳහා එන්නත් ලබා දීමේ අරමුණින් විශාල එන්නත් කරන මධ්‍යස්ථාන විවෘත කොට ඇති අතර අභියෝග පැවතියද මෙම එන්නත් කරන වැඩසටහන තවත් පුළුල් කිරීමට තමන් සැලසුම් කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත වැඩබලනා ග්‍රාමාත්‍ය ජේම්ස් මර්ලිනෝ සඳහන් කොට සිටියේ.
We're still grappling with the challenges of this pandemic, the challenges of the Commonwealth vaccination rollout program, working out an exact time frame in terms of bringing forward particularly 50 to 69 year olds so they can access vaccines, prioritizing Pfizer for under 50s, diverting AstraZeneca from state sites for a period of time through to GPs. We need decisions and I'm confident we'll get them.
මේ අතර සමස්ත ඔස්ට්‍රේලියාව තුළ ආබාධිත සත්කාරක මධ්‍යස්ථාන සාමාජිකයන්ගෙන් 6.5%කට පමණක් මේ වන විට කොරෝනා එන්නත් ලබා දීම සිදු වී ඇති බවට පරීක්ෂණයක් මගින් අනාවරණය වී තිබේ. ඔස්ට්‍රේලියාවේ මන්දගාමී එන්නත් කරන වැඩසටහන සහ එන්නත් සැපියුම් හිඟය පිළිබඳ සඳහන් කරමින් කම්කරු පක්ෂ මාර්ක් බට්ලර් සඳහන් කොට සිටින්නේ ඔස්ට්‍රේලියානු රජයට සිය ඉලක්ක මගහැරී ඇති බවයි. එමෙන්ම පාස්කු සමය වන විට වයස්ගත සහ ආබාධිත සත්කාරක සාමාජිකයන් සඳහා එන්නත් ලබා දීම අවසන් කරන බවට ඔස්ට්‍රේලියානු රජය පොරොන්දුවද එම ඉලක්කය සැපිරීමට නොහැකි වීම කම්පනයක් ගෙන දෙන කරුණක් වන බවද ඔහු සඳහන් කොට සිටියේ.
And shockingly, more than 99% of residents of disability facilities still have not been fully vaccinated. Australians living with a disability have been abandoned by Scott Morrison in this vaccine rollout.
mRNA එන්නත් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා ඩොලර් මිලියන 50ක් ආයෝජනය කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය සඳහන් කොට සිටියේ. මේ අනුව ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් ඔස්ට්‍රේලියාව තුළ නිෂ්පාදනය කිරීමට හැකියාව හිමිවේ. වික්ටෝරියා ප්‍රාන්තයේ මෙම තීරණය අගය කරමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සඳහන් කොට සිටින්නේ එන්නත් කරන වැඩසටහන සම්බන්ධයෙන් තවදුරටත් හැකි සෑම දෙයක්ම තමන් සිදු කරන බවයි. මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ ඇස්ට්‍රාසෙනකා එන්නත පමණක් නිෂ්පාදනය කිරීම සිදුවේ. කොරෝනා වෛරසය සඳහා ෆයිසර් එන්නත ලබා ගැනීමෙන් දින 3කට පසු බ්‍රිස්බේන්හි පොලිස් නිලධාරියෙකු හට ලේ කැටි කැසීමේ තත්ත්වයක් මතුව තිබේ. මෙම පොලිස් නිලධාරියා මේ වන විට බ්‍රිස්බේන්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී. ක්වීන්ස්ලන්ත සෞඛ්‍ය හා චිකිත්සක පරිපාලන ආයතනය මගින් මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරමින් සිටී. මෙය ෆයිසර් එන්නත මගින් සිදුවක්ද යන්න කීමට තවමත් කල් වැඩි බව සඳහන් කරන ප්‍රාන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ස්ටීව් මයිල්ස් පෙන්වා දෙන්නේ මෙවැනි කරුණකදී ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීමට තරම් වෛද්‍ය කණ්ඩායම් දක්ෂ වන අතර ජනතාව විශ්වාසයෙන් යුතුව සිටිය යුතු බවයි.
What people should be very confident in, though, is that our medical authorities are determined to investigate any such incident and provide that information and data nationally and indeed internationally.
මෙවන විට ඇස්ට්‍රාසෙනකා එන්නත ලබාගත් පුද්ගලයන් 3 දෙනෙකු හට ලේ කැටි කැසීමේ තත්ත්වයක් වාර්තා වී ඇති අතර එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත්හි හෝටල් නිරෝධායනයේ සිටි සංචාරකයන් 2 දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. මොවුනට ඔස්ට්‍රේලියාවෙන් පිටතදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට බටහිර ඔස්ට්‍රේලියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මින් පෙර ප්‍රකාශ කළද මෙම පුද්ගලින් දෙදෙනාටම එකම ජානමය අනුක්‍රමයකින් යුතු වෛරස ප්‍රභේදයක් පැවතීම මත නිරෝධායන හෝටලය තුළදී මොවුනට වෛරසය වැළඳෙන්නට ඇති බවට විශ්වාස කෙරේ. මොවුන් දෙදෙනා දින දෙකක් තුළ රටවල් දෙකක සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තිබීම මෙම නිගමනයට ප්‍රධාන වී තිබේ. මෙම සිදුවීමත් සමඟ පර්තීමකෝ හෝටලයේ සිට නිරෝධායන කාලය අවසන්ව මෑතකදී පිටවගිය පිරිසට නැවතත් ස්වං නිරෝධායනයට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබේ. මේ අතර සිඩ්නිහි මර්කියෝ හෝටලයේ මෙවැනිම සිදුවීමක් පිළිබඳව පරීක්ෂණ ආරම්භා තිබේ. එම හෝටලයේ නිරෝධායනය වන පුද්ගලයන් 3 දෙනෙකු හට එකම ජානමය අනුක්‍රමයකින් යුතු වෛරස ප්‍රභේදයක් වැළඳී ඇති බවට හඳුනාගෙන තිබේ. මෙම පුද්ගලයන් 3 දෙනා අප්‍රේල් මස 3 වැනිදා ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර මේ වන විට ඔවුන් විශේෂ සෞඛ්‍ය නවාතැන් සඳහා යොමු කොට තිබේ. මේ හේතුවෙන් අප්‍රේල් මස 7 වැනිදා සිට 12 වැනිදා දක්වා මෙම හෝටලයේ 10 වැනි මහලේ නැවතී නිරෝධායනය වූ පිරිස සඳහා නැවතත් නිරෝධායනය වන ලෙස නිව් සවුත් වේල්ස් හෙල්ත් සඳහන් කොට සිටී. දැන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පුවතක්. ඊයේ දිනේදී ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ආසාදිතින් 500 දෙනෙකු ඉක්මවා වාර්තා වී ඇති අතර මෙය පසුගිය මාර්තු මාසයෙන් පසු එක් දිනක් තුලදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව ලෙස වාර්තා වේ. මේ අනුව ශ්‍රී ලංකාවෙන් මේ වන විට හමු වී ඇති සමස්ත ආසාදිතින්ගේ ගණන 97,833ක් ලෙස වාර්තා වේ. එමෙන්ම ඊයේ දිනේදී ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා මරණ 5ක් වාර්තා වී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 630ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර ඇස්ට්‍රාසිනිකා කොවිෂීල්ඩ් එල්ලත ලබාගත් පුද්ගලයන් 3 දෙනෙකු රුධිරය කැටිගැසීම මගින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්‍යාරච්චි ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබේ. එමෙන්ම මෙම එන්නත මගින් රුධිරය කැටිගැසීමට ලක් වූ බවට වන සිදුවීම් 6ක්ද වාර්තා වී ඇති බව ඇය සඳහන් කොට තිබේ. අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම එන්නත මගින් පමණක් නොව ඕනෑම එන්නතක් මගින් සංකූලතාමත් වීමේ අවධානමක් පවතින නමුත් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත කොට ඇති බවයි. එමෙන්ම කොළඹ රාජ්‍ය බැංකුවකින් පසුගියදා හඳුනාගත් ආසාදිතින් අතර පැතිර යන කොරෝනා වෛරස ප්‍රභේදය නව කොරෝනා වෛරස ප්‍රභේදයක් විය හැකි බවත් ශ්‍රී ලංකාව තුළ මේ වන විට උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉදිරි සති කිහිපය වඩාත් තීරණාත්මක සහ අවධානම් සහිත කාලයක් වන බවත් ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අවධාරණය කොට සිටී. දැන් විදේශ පුවත්. පසුගිය වසරේ මැයි මාසදී පොලිස් අත්අඩංගුවට ගැනීමකදී ජීවිතක්ෂයට පත් වූ ඇමරිකානු කළු ජාතික තරුණයෙකු ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු වශයෙන් එවකට සේවය කළ ඩෙරෙක් ෂෝවන් වරදකරු බවට පත් වී තිබේ. පැය 11ක පමණ කාලයක් ජූරි සභාව මගින් සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව ඔහුට නොදැනුවත්ව සිදු වූ දෙවන ගණයේ මිනිමැරුමක් සම්බන්ධයෙන් වසර 40ක්, තෙවන ගණයේ මිනිමැරුමක් සම්බන්ධයෙන් වසර 25ක් සහ දෙවන ගණයේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වසර 10ක් සඳහා සිරදඩුවම් නියම කොට තිබේ. මේ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කොට සිටින්නේ කිසිවෙකුත් නීතියට ඉහලින් නොසිටිය යුතු අතර වර්ණ භේදයකින් තොරව සෑම විටම එකම නීතිය ක්‍රියාත්මක වන බව මෙමගින් ඔප්පු වන බවයි.
No one should be above the law. Today's verdict sends that message. We can and we must do more to reduce the likelihood that tragedies like this will ever happen and occur again. To ensure that black and brown people or anyone so they don't fear the interactions with law enforcement. And this takes acknowledging and confronting head on systemic racism and the racial disparities that exist in policing and in our criminal justice system more broadly.
ඉන්දුනීසියාවේ බාලි නගරයට උතුරින් පිහිටි ප්‍රදේශයකදී නාවික හමුදා කාර්ය මණ්ඩල සාමාජිකයින් 50 දෙනෙකු සමග සබ්මැරීනයක් අතුරුදන් වී තිබේ. මෙම සබ්මැරීනය සෙවීමේ කටයුතු මේ වන විට සිදු කරන අතර ඉන්දුනීසියාව සිංගප්පූරුවෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් මේ සඳහා උපකාරය ඉල්ලා තිබේ. පුහුණු අභ්‍යාසයක නිරත වෙමින් සිටින අතරතුර මෙම සබ්මැරීනය අතුරුදන් වී ඇති අතර මේ වන විට පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කරන බව ඉන්දුනීසියානු හමුදා ප්‍රධානි සඳහන් කොට සිටී. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ඊයේ මහනුවර පල්ලෙකෙලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබේ. තරගයේ පළමු දිනය නිමා වන විට සංචාරක බංගලාදේශ කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 302ක් රැස්කර ගැනීමට සමත් වී තිබේ. කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ බංගලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල එම කණ්ඩායම මුළු ලකුණු සංඛ්‍යාව 8ක්ව තිබියදී හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ. පන්දු යැවීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්ව ප්‍රනාන්දු ලකුණු 61කට කඩුලු දෙකක් ලබා ගැනීමට සමත් වී තිබේ. දැන් දවසේ ප්‍රධාන විනිමය අනුපාතිකාගයන්. ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර 178යි, බ්‍රිතාන්‍ය පවුම් 156යි, යුරෝ 164යි, ජපාන් යෙන් 83.76යි, ශ්‍රී ලංකා රුපියල් 148.89යි. ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි වලට අද දවසේ කාලගුණයේ වාර්තා වන්නේ මෙලෙසින්: සිඩ්නි සෙල්සියස් අංශක 23යි ආලෝකමත් දිනයක්, මෙල්බන් සෙල්සියස් අංශක 17යි වැසි ඇති විය හැකි, පර්ත් සෙල්සියස් අංශක 27යි ආලෝකමත් දිනයක්, ඇඩිලේඩ් සෙල්සියස් අංශක 19යි වැසි ඉවත් වන දිනයක්, හොබාට් සෙල්සියස් අංශක 16යි වැසි සහිත කාලගුණයක්, කැන්බරා සෙල්සියස් අංශක 16යි තුහින ඇති විය හැකි වලාකුළු සහිත කාලගුණයක්, බ්‍රිස්බේන් සෙල්සියස් අංශක 24යි වලාකුළු සහිත දිනයක්, ඩාවින් සෙල්සියස් අංශක 33යි ආලෝකමත් දිනයක්. ශ්‍රී ලංකාවේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශයන් නියුෂ්ණත්වය වාර්තා වන්නේ සෙල්සියස් අංශක 26යි වලාකුළු සහිත කාලගුණයක් ලෙසින්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.